ආයිබන් දුවේපුතේ අදත් මම ඔයාලත් එක්ක සම්බන්ධ වී සිටින්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රාහකත්වය මත රුහුණු ගුවන් විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග. අද මම ඔයාලත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 10 වසරට නියමිත 7 වෙනි පාඩම් එකකට අදාළව දෙවැනි නාගරිකරණයට අයත් කුරුණෑගල රාජධානිය කියන මාතෘකාවට අදාළ කරුණු කාරණා ටික. අපි ගිය සතිය අපි කතා කරනකොට අපි කතා කරා කොහොමද කුරුණෑගල රාජධානිය ආරම්භ වුණේ කියන කාරණේ. එතකොට අපි එතෙන්දී කිව්වා කුරුණෑගල රාජධානිය ආරම්භ වීමට පදනම දැම්මේ දෙවැනි බුවෙනකබාහු රජතුමායි කියන කාරණේ. ඒ අනුව දෙවැනි බුවෙනකබාහු රජතුමා තමයි කුරුණෑගල රාජධානියේ ආරම්භක පාලකයා විදිහට අපි හඳුනගන්නේ. එතකොට ක්‍රිස්තු වර්ෂ 1293 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1302 දක්වා වසර 9ක කාලයක් රාජපාලන කටයුතු මෙතුමා විසින් මෙහෙවන ලබනවා. එතකොට දෙවෙනි බුවෙනකබාහු රජතුමාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පුතා වෙච්ච 4 වෙනි පරාක්‍රමබාහු රාජ්‍යත්වයට පත් වෙනවා. එතකොට දෙවෙනි බුවෙනකබාහු රජතුමාගේ අභාවයෙන් පස්සේ ඔහුගේ පුතා වෙච්ච 4 වෙනි පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වයට පත් වෙනවා. මොහු රාජ්‍යත්වයට පත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1302 දී. මොහු 1326 දක්වා රාජ්‍ය බලය දරලා තියෙනවා. එතකොට මේ පිළිබඳව සඳහන් වෙනවා ද්‍රවිඩ කාව්‍යයක. එතකොට සරජෝති මාලේ කියන ද්‍රවිඩ කාව්‍යය තමයි මේ පිළිබඳව සඳහන් වෙන්නේ. එතකොට මේ රජතුමා අපි ගත්තොතින් කුරුණෑගල රාජධානිය හිටපු ශ්‍රේෂ්ඨතම පාලකයා කිව්වොතින් නිවැරදි. එතකොට මොහුට කියනවා පණ්ඩිත පරාක්‍රමබාහු යන නම. එතකොට මෙතනින් පස්සේ මොහු ක්‍රිස්තු වර්ෂ 1302 ඉඳලා 1326 දක්වා රාජ්‍ය බලය දරද්දී මෙතුමාගෙන් ඉටුවෙච්ච සේවාවන් දිහාවට අවධානය යොමු කරද්දී කුරුණෑගල රාජ සමයේදී බුදුදහමේ උන්නතියට නැත්නම් අභිවෘද්ධියට ඒ වගේම අධ්‍යාපන හා ශාස්ත්‍රීයංශයට විශාල සේවාවන් රැසක්ම මේ පාලකයාගේ කාලයේදී සිදු වෙනවා. එතකොට අපි ගත්තොතින් කුරුණෑගල රාජධානි සමයේ නැත්නම් අපි ගත්තොතින් මේ අපි කතා කරන 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී මෙන්න මේ කියන සේවාවන් සිදුවීම සිදු වෙනවා. එතෙන්දී අපි දන්නව කුරුණෑගල රාජධානි සමයේදී තමයි පාලි භාෂාවෙන් ලියවිල තිබිච්ච 550 ජාතක පොත සිංහලට පරිවර්තනය වෙන්නේ. එතකොට පාලි භාෂාවෙන් ලියලා තිබුණු 550 ජාතක පොත සිංහලට පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන කාලය තුලදී. ඒ වගේම මේ කාලයේදී අපි ගත්තොතින් දළදා සිරිත, සිංහල බෝධි වංශය, අනාගත වංශය, දළදා පූජාවලිය, උම්මග්ග ජාතකය කියන කෘති රචනා වීමත් සිද්ධ වෙනවා. අපි දුවේ පුතේ මෙතෙන්දී අවධානය යොමු කරන්න ඕනේ මේ පාලනය කාලය තුල. ඒ කියන්නේ අපි ගත්තොතින් මේ අපි කතා කරන 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ පාලන කාලය තුල මෙන්න මේ කියන දේවල් ටිකත් සිදු වුණා. එතකොට කුරුණෑගල රාජධානි සමයට අදාළයි, ඒ වගේම මේ රජතුමාට අදාළයි. එතකොට අපි මේ ටික වෙන වෙනම මතකයේ තබා ගත යුතුයි. මොකද අහන්න පුළුවන් නිසා විභාගයට කුරුණෑගල රාජධානි කියලා මාතෘකාවක් ඉදිරියට අහන්න පුළුවන්. ඒ වගේම 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගෙන් ඉටුවෙච්ච සේවාවන් මොනවද කියලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිසා මේ ගැන හොඳ අධ්‍යයනයක් කරන්න බලන්න. එතනින් පස්සේ දැන් අපි කිව්වා කුරුණෑගල රාජධානියේ ශ්‍රේෂ්ඨතම පාලකයේ විදියට සැලකෙන මේ 4 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ තවත් සේවාවන් ටිකක් බැලුවොතින් අපි දැන් බලන්න දුවේ පුතේ, ගොඩක් රජවරු මේ දළදා වහන්සේ තමන්ගේ රාජධානිය තුළට වැඩමවලා එහි දළදා මාලිගාවක් කරවීම සිද්ධ කරා. එතකොට බලන්න දුවේ පුතේ, මේ රජතුමාගේ විශිෂ්ටතම කාර්ය විදියට අපි හඳුනගන්නේ යාපහුවේ තැන්පත් කරලා තිබිච්ච දළදා වහන්සේ කුරුණෑගලට වැඩම කරලා එහි දළදා මාලිගාවක් තනවලා තැන්පත් කිරීම සිද්ධ කරනවා. එතකොට ගොඩක් රජවරු මෙන්න මේ කියන කාරණය සිද්ධ කරා. මොකද තමන්ගේ රාජ්‍යත්වය සහතික වෙන්නේ තහවුරු වෙන්නේ මෙන්න මේ දළදා වහන්සේගේ පාත්‍ර ධාතුවේ හිමිකාරීත්වයේ පදනම් කරගෙන. එතනින් පස්සේ ඒ විතරක් නෙවෙයි දළදා වහන්සේගේ ආරක්ෂාව හා නඩත්තුව සඳහා ගම්වර පූජා කිරීමත් සිදු කර ඊට පස්සේ අනාගතයේදීත් ඒ කියන පුද පූජා කටයුතු ඒක ආකාරයෙන්ම පවත්වගෙන යන්න ඕන ආකාරය පිළිබඳව පැහැදිලි කරමින් තමයි මං කලින් සඳහන් කරපු දළදා සිරිත කියන ග්‍රන්ථය ලිව්වේ. එතකොට දුවේ පුතේ අපි මතක තියාගන්න ඕනේ මේ දළදා සිරිත කියලා කියන්නේ මේ දළදා වහන්සේගේ අනාගතයේදී කොහොමද ඒක නඩත්තු කටයුතු කරන්නේ ඒ කියන ආකාරය පිළිබඳව දක්වල තමයි මේ දළදා සිරිත කියන ග්‍රන්ථය රචනා කිරීම සිද්ධ කරන්නේ. ඒකත් එතුමාගෙන් සිදුවෙච්ච සේවාවක් විදියට අපිට හඳුනගන්න පුළුවන්. එතනින් පස්සේ මගේ දුවේ පුතේ අපි අවධානය යොමු කරවතින් ක්‍රිස්තු වර්ෂ 1312 දී මහනුවර අස්ගිරි සේනාසනය ආරම්භ කිරීම සිදුවන්නේ මේ පාලකයාගේ පාලන කාලය තුළ. එතකොට අපි දන්නවා වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙන අධ්‍යාපනික හා ආගමික ආයතනයක් විදියට මේ ආයතනය අපිට වර්තමානයේ පවා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරවතින් මෙතුමා විසින් ඉදි කරන ලද ආගමික ස්ථාන විදියට අපි ගත්තොතින් පරණගම තැඹිලිහෙල කියන ආගමික ස්ථානය, දෙල්මඩ, මොරවක, තොටගම්මුව පිරිවෙනට අනුග්‍රහකත්වය දැක්වුවා. ඒ වගේම දෙවිනුවර කියන ස්ථානවල මේ කියන ආගමික කටයුතු සිදු කිරීම කරනවා. ඒ වගේම මෙතුමාගේ පාලන කාලය වසර 24ක් විදියට හඳුනගන්න පුළුවන්. එතනින් පස්සේ මේ රජතුමාගේ කාලයේදී බෝධි මාපා කියන කෙනෙක් විසින් ඇතිකරා කැරැල්ලක්, අන්නේ කැරැල්ලේදී මේ රජතුමා වසර 24ක පාලන කාලයෙන් පසුව මිය යෑම සිද්ධ වෙනවා. එතකොට දුවේ පුතේ අපි අවධානය යොමු කරන්න ඕනේ මේ කාරණය ගැන බලන්න කුරුණෑගල රාජධානියේ ආරම්භක පාලකය වෙන්නේ දෙවන බුවෙනකබාහු රජතුමා. එතකොට ආරම්භක පාලකයා විදියට දෙවෙනි බුවෙනකබාහු රජතුමා ගැන කතා කරනවා. එතකොට වසර 9ක් තමයි මෙතුමාගේ පාලන කාලය විදියට අපි හඳුනගන්නේ 1293 ඉඳලා 1302 දක්වා කාලයේ තමයි රාජපාලන කටයුතු මෙතුමා විසින් මෙහෙවීම සිද්ධ කරන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරා මේ දෙවෙනි බුවෙනකබාහු රජතුමාගෙන් පස්සේ ඔහුගේ පුතා වුණ හතරවෙනි පරාක්‍රමබාහු රජු රාජ්‍යත්වයට පත් වුණායි කියන කාරණය. ඔහු රාජ්‍යත්වයට පත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 1302 දී. එතෙන් පටන් ක්‍රිස්තු වර්ෂ 1326 දක්වා රාජ්‍ය බලය දරලා තියෙනවා. එතෙන්දී ඒ පිළිබඳව සඳහන් වෙනවා කියලා කිව්වා සරජෝතිමාලේ කියන ද්‍රවිඩ කාව්‍යයේ. ඒ කාරණා ටික පුතේ මතක තියාගන්න ඕනේ කාරණා ටිකක්. එතනින් පස්සේ මම කිව්වා කුරුණෑගල රාජ සමයේ බුදුදහමේ අභිවෘද්ධිය වගේම අධ්‍යාපනික ශාස්ත්‍රීය අංශවලටත් විශාල සේවාවක් සිදුවෙච්ච කාලවකවානුවක් විදියට. එතනින් පස්සේ දුවේ අපි මෙතෙන්දි කතා කරා මේ කියන කාලයේදී කුරුණෑගල රාජ සමයේදී පාලි භාෂාවෙන් පැවතිච්ච 550 ජාතක පොත සිංහලට පරිවර්තනය වීම. එතකොට මේ කාරණා ටික පිළිවෙලින් මතකයේ තබා ගත යුතුයි. දළදා සිරිත, සිංහල බෝධි වංශය, උම්මග්ග ජාතකය, අනාගත වංශය, දළදා පූජාවලිය කියන කෘති මෙන්න මේ කුරුණෑගල යුගයේදී රචනා වෙච්ච දේවල්. එතනින් පස්සේ දුවේ පුතේ අපි ගත්තොතින් මේ කියන කුරුණෑගල රාජධානියේ ශ්‍රේෂ්ඨ පාලකයා විදියට අපි හඳුනගන්නවා හතරවන පරාක්‍රමබාහු රජතුමා. මේ රජතුමාගෙන් ඉටුවෙච්ච සේවාව ගැනත් මම කලින් සඳහන් කරා. නැවතත් ඒ කාරණා සඳහන් කරන්නේ ඔබට මේ කියන කාරණා ටික වැදගත් වෙන නිසා. බලන් දුවේ පුතේ තෙන්දී ඔහුගේ විශිෂ්ටතම කාර්ය විදියට දළදා මාලිගාවක් හදලා කුරුණෑගල එහි දළදා වහන්සේ තැන්පත් කිරීම සිද්ධ කරනවා. ඒ කියන කාරණේ එතනින් පස්සේ දළදා පෙරහැර පැවැත්වීම තුළින් ආගමික ප්‍රබෝධයක් ඇති කිරීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම දළදා වහන්සේගේ ආරක්ෂාව හා නඩත්තුව සඳහා ගම්වර පූජා කිරීම නැත්නම් ගම්බිම් පූජා කිරීමත් මේ පාලකයාගේ කාලයේදී සිද්ධ වෙනවා. ඒ කියන කටයුතු දළදා වහන්සේගේ කටයුතු අකණ්ඩව ඉදිරියේදී පවත්වගෙන යන්න ඕන ආකාරය ගැන පැහැදිලි කරලා දළදා සිරිත කියන ග්‍රන්ථය රචනා කරා කියන කාරණයත් මෙතුමාගෙන් සිදුවෙච්ච සේවාවක් විදියට අපිට හඳුන ගන්න පුළුවන්. එතනින් පස්සේ දුවේ පුතේ මම නැවතත් කිව්වා ක්‍රිස්තු වර්ෂ 1302 දී මහනුවර අස්ගිරිය සේනාසනය ආරම්භ කිරීම. ඒ කියන්නේ අපි දන්නවා ඒක ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධයි අදටත්. එතනින් පස්සේ මෙතුමා විසින් ඉදිකරන ලද ආගමික ස්ථාන පිළිබඳව මම සඳහන් කරා. වසර 24ක විශිෂ්ට සේවාවක් අවසන් කරන්නේ මේ රජතුමා. ඒකට හේතුවක් වෙනවා බෝධිමාපා කියලා තැනැත්තෙක් විසින් ඇති කරන්නට යෙදුණු කැරැල්ල නිසා තමයි මෙතුමාගේ ජීවිතය අවසන් වෙන්නේ. ඒ කියන කාරණා ටිකෙන් පසුව අපි ගත්තොතින් හතරවෙනි පරාක්‍රමබාහු රජුට පස්සේ තුන්වෙනි බුවනක බාහු හේවත් බලන්න පුතේ, හතරවෙනි පරාක්‍රමබාහු රජුට පසුව තුන්වෙනි බුවනක බාහු හේවත් ඔව් හඳුන්වනවා වන්නි බුවනක බාහු. මතක තියාගන්න ඕනේ දුවේ පුතේ, හතරවෙනි පරාක්‍රමබාහු රජතුමාට පස්සේ තුන්වෙනි බුවනක බාහු සහ හේවත් වන්නි බුවනක බාහු සහ පස්වන විජේබාහු හේවත් සෞලු විජේබාහු යන රජවරුන් දෙදෙනෙක් මේ කියන කුරුණෑගල රාජධානියේ පිළිවෙලින් පාලන කටයුතු මෙහෙව්වා කියන කාරණය. දැන් මොවුන් පිළිබඳව වැඩිතොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේ රජතුමා අපි ගත්තොතින් තුන්වෙනි බුවනක බාහු රජු කුරුණෑගල වැවතනුවල ලද බව සඳහන් වෙනවා. ඒ වගේම පස්වෙනි විජේබාහුගේ නැත්නම් පස්වෙනි විජේබාහු රජතුමාගේ පුතා හතරවෙනි බුවනක බාහු කුරුණෑගල අවසන් පාලකයා බවත් සඳහන් වෙනවා. එතකොට ඒ කරුණු කාරණා ටිකත් මතක තියාගන්න ඕනේ. එතෙන්දී අපි මේ අද දවසේ කතා කරා අපි ගත්තොතින් කුරුණෑගල රාජධානියේ ආරම්භය සිද්ධ වුණේ මොන ආකාරයෙන්ද, එහි ශ්‍රේෂ්ඨ පාලකයෝ කවුද, ඒ පාලකයන් විසින් සිදු කරන ලද සේවාවන් මොනවද කියන කාරණය පිළිබඳව. එතකොට මේ කියන කරුණු කාරණා ටික ඔයාලා පෙළ පොතත් එක්ක සම්බන්ධ වෙලා ඒ කියන කරුණු කාරණා ටික දැඩිව අවධානය යොමු කරන්න. මේ කියන කාරණා ටිකත් එක්ක අපි දන්නවා දෙවෙනාගරීකරණයට අයත් මේ නගර කිහිපයක්ම අපි අධ්‍යයනය කරලා හමාරයි මේ වෙද්දී. මේ කියන කාරණා ටික පිළිවෙලින් ඔබ සඳහන් කරගන්න. මොකද මේ කියන කාරණාවලට ප්‍රමුඛතාවයක් දිය හැකි. අපි දන්නවා මේ කියන රාජධානි ටිකේදී මේ කියන රාජධානි තුල සිදුවෙච්ච සේවාවන් ඉදිරියටත් අපි සාකච්ඡා කරන නිසා මේ කියන කරුණ ටික දැඩිව අවධානය කරගන්න. අද දවසට නියමිත කාල වේලාව අවසන් නිසා සමුගන්න අතර නැවතත් මේ වගේම වැඩසටහනකින් තමු වීමේ බලාපොරොත්තු ඇතිව සමුගන්නාමා මාතර මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ඉතිහාසය ආචාර්ය ගුණේන්ද්‍ර කේ හේවගේ. ආයුබෝවන් දුවේ පුතේ.